මජ්ඣිම පටිපදා ධර්මදේශනා සතිපට්ඨාන දේශනා මාලාව කායානුපස්සනාව හතරවෙනි කොටස ආනාපාන සති භාවනාව.
මහා සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනි කොටස තමයි කායානුපස්සනාව. ඒකේ පළවෙනි එක තමයි ආනාපාන සති එක. අපි 14 වෙනියට කරන්නේ හැබැයි. ඒකට හේතුවකුත් තිබුණා. ධාතු එහෙම දැනන් හිටියාම ඔයගොල්ලන්ට තේරෙනවනේ අපි ධාතු වලදී ඉගෙන ගත්ත මොකද්ද වායෝ ධාතුව කියන්නේ ආස්වාස ප්‍රස්වාස කියලා දැනුම තියෙනවා දැන්. දැනුවත් එක්ක යන්නේ අනික තමයි ආනාපාන සතිය සිහි මුලා වූවට නොකියමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එතකොට සිහිය පොඩ්ඩක් හැදෙනකන් ඉන්නක හොඳයි. නේ? කෙරෙම කියනවා සිහි මුලා වූවට නොකියමි කියලා. ඒ කියන්නේ සිහි මුලා නැහැ කියන්නේ මොකද්ද? සිහි මුලාව කියන්නේ අසති අසම්පජඤ්ඤය. සිහි නුවණ තියනවා කියන්නේ සති සම්පජඤ්ඤය. දැන් ඔල සම්පජඤ්ඤය කියනවා මම. අන්න එහෙම සම්පජඤ්ඤයෙන් ඉන්න කෙනාට තමයි ආනාපාන සතිය තියෙන්නේ. සති සම්පජඤ්ඤයෙන් සිහිය සහ නුවණ සිහි නුවණ අසති අසම්පජඤ්ඤය තමයි සිහි මුලා වෙලා ඉන්නේ ඇට දෙන්නේ. දැන් සතිය සතරවතිපට්ඨාන ගොඩක් උගන්නලා ඊට අමතරව සම්පජඤ්ඤයත් උගන්නලා තියෙන්නේ නුවණින් ඉන්න විදිය උගන්නලා තියෙන්නේ. එතකොට ආනාපාන සතියට ඒක සුදුසු කාලය. තව හේතුත් තිබුණා. හොඳයි. එහෙනම් හොඳට තේරුම් ගන්න ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නත් යොදාගත්ත එකක් නේ. ඒකත් මතක තියාගන්න. හැබැයි මේ විදිහට නෙමෙයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ආනාපාන සති භාවනාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානවලට වඩලා ඊට පස්සේ ත්‍රිවිද්‍යා සාක්ෂාත් කර හිත උපේක්ෂාවට පත් වුණා. හිත හොඳට සංසුන් වෙලා ඒ වෙලාවේ තමයි ත්‍රිවිද්‍යාව සිහි කරව මෙනෙහි කර කර අවබෝධ කරේ. ත්‍රිවිද්‍යා සාක්ෂාත් කරේ. දැන් අපි සමත විදර්ශනා යුගනන්ද වශයෙන් සතර සතිපට්ඨානෙදි ආනාපාන සතිය කරන්නේ. ආනාපාන සතිය වෙන වෙන ක්‍රමත් තියෙනවා. එකක් තියෙනවා ආනාපාන සතිය දැන් මේ අපි උගන්වන එක ගත්තොත් මෙතන තියෙන විදිහට කායනුපස්සනාවේ පළවෙනි එක. ඒකට කායනුපස්සනාව වශයෙන් ආනාපාන සතිය සතර සතිපට්ඨානේ වඩන ක්‍රමයකුත් තියෙනවා. ආනාපාන සති භාවනාව සමත භාවනාවක් හැටියට කායගත සති වගේ සූත්‍රයක තියෙනවා සමත භාවනාවක් හැටියට කරණේකුත්. ඔන්නෝම ආනාපාන සති භාවනාව වෙන වෙන එක එක ආකාරවලට කියපු තැන් තියෙනවා. එකක් තියෙනවා කායනුපස්සනා කොටස විතරයි. දැන් මේ උගන්වන්න යන්නේ. තව එකක් තියෙනවා ආනාපාන සති යොදාගෙන සතර සතිපට්ඨානේ වඩන්න. ආනාපාන සති සූත්‍රේ නැත්නම් රාහුල වාද සූත්‍රේ වගේ තැන්වල ඒක විස්තර වෙනවා. ඊට පස්සේ කායගත සති සූත්‍රයක වගේ තියෙනවා ආනාපාන සතිය සමතේ ධ්‍යාන හතර හදාගන්න විදිය. ඔන්න ඔය විදිහට දැනගෙන ඉන්න. හැබැයි මේ වෙලාවේ කියන්නේ කායනුපස්සනාව සතර සතිපට්ඨානේ පළවෙනි කොටස. ඉගෙන කායනුපස්සනාවනේ ඒකේ පළවෙනි කොටස. ආනාපාන සතිය. ඉතින් ඒක හරි පහසුයි. ඒ වගේම මෙන්න මේ වැරදි කරන්න එපා. ආනාපාන සති භාවනාව බඩ පිම්බෙනව හැකිලෙනව කරොත් ඒක බුදුරයන් වහන්සේගේ වචනේ ඉක්මවල ගිහිල්ලා. බඩේ හුස්මක් වදින්නේ නැහැ. බඩ ඇතුළට හුස්ම යන්නේ නැහැ නේ. එහෙම හුස්ම ගනිල්ලක් නැහැ. තියෙන ආස්වාද ප්‍රාස්වාද පෙනහළු වලට යන්නේ ගියත්. නේ? බඩට වැරදිලා ගියොත් තමයි. බඩවල් පැත්තෙන් ආමාශය පිරෙන බුලම වැරදිලා ගිහිල්ලා. එහෙම නැතුව බඩත් එක්ක ගනුදෙනුවක් නැහැ. හුස්ම බලන්න තියෙන්නේ තමන්ගේ නාසයත් එක්ක. නාසය හරියේ. ඒක මම කියලා දෙන්නම්. මුල ඉඳලා හොඳට අහගෙන ඉන්න. කරන විදිහ අපි හිමින් කරමු. හරි පහසුයි. බරට ගන්න එපා. අඩුපාඩු වෙන්නේ නැහැ වැඩි කරදර කරගත්තේ නැත්නම්. එකතු කරේ නැත්නම් එක එකේවා. එහෙනම් ආනාපාන සති භාවනාව නැවත මතක් කරන ආනාපාන සති සූත්‍රයේ තියෙන විදිහත් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහත් එහෙම නැත්නම් කායගත සත් සූත්‍රයේ විදිහ එක එක විදිහ තියෙනවා. අපි මේ වෙලාවේ කරන්නේ කායනුපස්සනාව. ඒකේ පළවෙනි එක. ඒකේ තියෙන ටික විතරක් අපි ඉගෙන ගමු. එහෙනම් ආනාපාන සති කරන්න භික්ෂුන් වහන්සේලාට කියලා තියෙන සතර සතිපට්ඨානේ කොහොමද කියලා තියෙන්නේ කියන්න නෑ නෙමෙයි. ඒක උගන්වන වෙලාවේ භික්ෂුන් වහන්සේලාට කියලා තියෙන්නේ. ඒ ටික මම මුල්ම දවසේ චුට්ටක් කියලා දුන්නා. කොහෙද උනේ කියලා එම. ඒකෙදි කරන්නේ අපි ඉන්න ඕන තැන. පළවෙනියටම අපි ඉන්න තැන. කැලේකට වෙලා ගහක් යටට වෙලා හෝ හිස් තැනකට වෙලා සද්ද බද්ද නැති තැනක් නිශ්ශබ්ද නිර්ඝෝෂ අල්ප ශබ්ද කියන්නේ බොහොම සංසුන් තැනක් ඒකට යොදා ගන්න ඕනේ. එතනට වෙලා ඉඳගන්න ඕනේ. මොක්කරි පුටුවක් හරි බිම තියෙන මොක්කරි හදාගෙන හරි ඉඳගන්න ඕනේ. පළඟක් බැඳගෙන කියලා කියන්නේ ඔයගලට පර්යංගේ වාඩිවෙනවා කියන්නේ එහෙම හරි නැත්තම් පුටුවක. හැබැයි කය සෘජු වෙන්න ඕනේ. කය කෙලින් තියෙන්න ඕනේ. ඒ හුස්ම යනකොට නැත්තම් අර ටිකක් කරදරයි. අනික් භාවනා වලට වගේ නෙමෙයි. කය කෙලින් තියෙන්න ඕනේ. ඒ වගේම බෙල්ලත් වකුටු වෙලා බිමට කඩා වැටලා එහෙම නෙමෙයි. හොඳට කෙලින් ඉන්න ඕනේ. සෘජු වෙන්න ඕනේ. කොහොමද භාවනා කරනකොට හිත පොඩක් විවේකයටපත් වෙනකොට භාවනා වැඩෙනකොට කය කොහොමද සෘජු වෙන්න ඕනේ. වෙනව ඒක නිකම්ම. එන කය අමාරු හැම දැනෙන්නේ නැහැ නේද එතකොට? එතකොට කෙලින්ම සෘජු වෙනවා. දැන් කඩා වැටෙනවා කියන්නේ ඒ කියන්නේ හිත හැකිලිලා. කයත් හැකිලිලා. ඒ කියන්නේ නින්දට ගිහිල්ලා හෝ තීන මිදියට ගිහිල්ලා. එහෙම වුණොත් ඒක හරියන්නේ නැහැ. කය සෘජු වෙනවා. ඉතින් කය සෘජු තැනක ඒ කියන්නේ හේතු උනත් හේතු වෙන්න ඕන කෙලින්. හාන්සි පොටෝ වගේ එක හරියන්නේ නැහැ. ඔන්න ඔය සීමාව තියෙන්න ඕනේ. මතකද හිස් තැනක ගහක් යට නැත්නම් කැලේක බොහෝම නිශ්ශබ්ද තැනක්. අල්ප ශබ්ද තැනක්. කරදර බොහෝම අඩු. කලබලකාරීත්වෙන් තොර තැනක්. කාමරයක් ඇතුළේ දොර හොයාගත්තාම හරි. පොඩ්ඩක් සද්දේ නැතිම තැනක් තියනවා වඩා පහසුයි. නැත්නම් ඉතින් පොඩි සද්ද අමතක කරලා දාන්න. ඒ ගැන හිතන්නේ නැතුව. අර කවුරු බරව එනකොට තමයි කලබල වුණාම තමයි කරදරේ. එහෙම දැනකට ගිහිල්ලා ඉඳ ගන්නව පුටුවකාරී තව මොකක් හරි ආසනයක් තියෙනවා නම් මොකක් හරි ආසනයක්. හැබැයි ඉඳගෙන නිදාගෙන හිටගෙන ඇවිදිනවා නෙමෙයි ඉඳගෙන. ඉඳ ගන්නේ කොන්ද කෙලින් තියාගෙන. ඒකට හේතු වෙන එක පාවිච්චි කරලා කමක් නැහැ. පුටු ඇඳ තියෙනවා නැත්තම් මොකක් හරි කොන්දේ අමාරු හදාගන්න නෙමෙයි කරන්නේ. කකුල් දෙක එක එක විදිහට තියාගන්න එහෙම නීතියක් නැහැ. කකුල් දෙක සාමාන්‍යයෙන් අර පළඟක් බැඳගෙන ඉන්නත් පුළුවන් නැත්නම් මෙහෙම හොඳට ඉඳගෙන ඉන්නත් පුළුවන්. පහසුවෙන්. පුටුවක වගේ ඉඳගෙන ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. හැබැයි පද්ද පද්ද නෙමෙයි. පොඩ්ඩක් සරලව ඉන්න. පහසු ඉරියව්වක්. කය. අර ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කොන්ද කෙලින් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ සිහිය ගේන්න ඕනේ මේ නාසයේ හෝ මුඛයට. නාසයේ කෙළවරට හෝ මුඛයට. ඒ ගොඩක් විස්තර තියෙන ඕගොල්ලන්ට එච්චර ඕනේ නැහැ. ඕගොල්ලෝ නාසයේ කෙළවරට හරි මේ තොල් දෙක ළඟට මෙන්න මෙතෙන්ට සිහිය ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම කරන්නේ අපි සිහිය ඉස්සරහටම ගන්නවා. ගත්තාම මොකද වෙන්නේ? හුස්ම දැනෙන්නේ කොතනින්ද එතකොට? බඩේව පෙනහැල්ලේවද නේද? නෑ මෙතනමයි දැනෙන්නේ. එතෙන්ට සිහිය ගන්නේ ගැනීම උපක්‍රමය. මේ උපක්‍රමයක් කරන්නේ එතකොට සිහිය තියෙන එතන. එහෙම සිහිය තියාගෙන ඉදිරිපසට එහෙම සිහිය අරගෙන නාසයේ කෙළවරට හෝ මුඛ නිමිත්තට සිහිය තියාගෙන එතන ඉස්සරහට සිහිය තියාගන්න අවධානය. හොඳට සිහියෙන් හුස්ම ගන්නවා. හොඳට සිහියෙන් හුස්ම හෙලනවා. ඕකෙදි මෙහෙම එකක් තියෙනවා. දැන් පටන් ගමු. ඕගොල්ලෝ හුස්ම ගන්නකොට හෙලනකොට හිතලා ගන්න එපා. ඒක දිහා බලාගෙන ඉන්නෙක් කරන්න ඕනේ. හැබැයි යම් වෙලාවක හිතලා ගනුනයි කියන්නකො ඒකට පීඩාවටපත් වෙන්නත් එපා. දැන් ගාලා හුස්ම ගත්තා කියන්නකො ඔයගොල්ලන්ගේ ඉතින් පුරුදු නැහැ නේද? පටන් ගන්නකොට කොච්චර කරත් හිතලා ගැනෙනවා. ඔන්න අපි අර විදියට ඉඳගෙන හොඳට සිහියෙන් හුස්ම ගන්නවා. අර නාසයේ කෙළවරට එතන මුඛ නිමිත්තට සිහිය තියාගෙන එතන එහරියේ හුස්ම දිහා බලාගෙන ඉන්නවා සරලවම ගත්තොත්. එතකොට හුස්ම එළියට යනවා ඇතුළට එනවා. ඇතුළට එනවා කියන්නේ හුස්ම ගන්නවා. එළියට යනවා කියන්නේ හුස්ම හෙලනවා. නැත්නම් ඇතුළට එනවා කියන්නේ හුස්ම ආශ්වාස කරනවා. පිටට යනවා කියන්නේ ප්‍රාශ්වාස කරනවා. එතකොට ඔන්න ඔහොම සිහියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. හිතලා ගැනුනොත් ඒක මුකුත් කරන්නේ නැහැ. ඒවට මොනවත් වෙනස්කම් කරන්න යන්නේ නැහැ. හුස්මත් එක බඩ පැත්තේ පෙනහළු පැත්තේ පපුව පැත්තේ දැනෙන ගත්තොත් ඒක අමතක කරලා නහයේ හරියෙන් වදින එක විතරක් තියාගන්න. හුස්ම කොහේ හරි වදින තැනක් තියෙනවා. නාසයේ කෙළවර හරි මැද හරි කොහේ හරි. මේ වදින තැනත් එක්ක ඒ හරියේ වදින ගතියෙන් හොයාගන්නවා හුස්ම තියෙනවා කියලා. ඒක යන්නේ කොහාටද කියලා නුවණින් දැනගෙන ඉන්නවා. සිහියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. ඊළඟට අපි දීර්ඝ හුස්මක් යනකොට දීර්ඝ හුස්මක් යනවා කියලා දැනගෙන ඉන්නවා. කියන්නේ දීර්ඝව ආස්වාස කරනවා කියලා. දීර්ඝව ප්‍රාස්වාස කරනකොට දීර්ඝව ප්‍රාස්වාස කරනවා කියලා දැනන් ඉන්නවා. ඒ කියන්නේ දිගට යනවා, ගොඩක් වෙලා යන එකක්. ඊට කෙටි හුස්මක් වුණාම ඔය කෙටියෙන් තමයි ආස්වාස කරන්න කියලා දැනන් ඉන්නවා. කෙටියෙන් තමයි ප්‍රාස්වාස කරන්න කියලා දැනන් ඉන්නවා. මතක තියාගන්න, ඒ වෙලාවේ හුස්ම විතරක් සිහි කරනවත් නෙමෙයි, අර නිමිත්තක් තියෙනවා. ඕක වෙන වෙනම සිහි කරන්නෙත් නැහැ. නිකන් අපි ඉස්සරහට සිහිය තියාගෙන නාසයේ කෙළවරට මුඛ නිමිත්තට සිහිය තියාගෙන හුස්ම දිහා බලා ඉන්නවා. එතකොට ওই ඔක්කොම ටික අපිට දැනෙනවා. එකක්වත් වෙන වෙනම මෙනෙහි කරන්නේ නැහැ. ආස්වාසය හොයාගෙන යන්නෙත් නැහැ. කෝ ආවේ නැහෙනේ කියලා. ප්‍රාස්වාසය හොයාගෙන යන්නෙත් නැහැ. නිමිත්ත හොයාගෙන යන්නෙත් නැහැ. නාසයේ කෙළවර මුඛේ තියෙනවද කියලා. ওই ටික ඔක්කොම දැනගෙන ඉන්නවා. එච්චරයි. එතකොට ආස්වාස කරනකොට ඔගොල්ලෝ දන්නවා ආස්වාස කරනවායි කියලා. හැබැයි මතක තියාගන්න හුස්මත් එක්ක අපි යන්නේ නැහැ. ඒක දැනගෙන ඉන්නවා විතරයි. නැත්තම් අපි හුස්මත් එක්ක පපුවට යනවා යනවා හිත. එහෙම ගෙනියන්න බෑ. ඊළඟට එළියට යනකොට මූණ ළඟට ඇවිල්ලා එළියටත් එක්ක හුස්ම යවනවා. එහෙම ගෙනියන්නත් බෑ. ඕගොල්ලෝ නුවණින් දැනගෙන ඉන්නවා. හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. දීර්ඝව හුස්ම ගන්නකොට නැත්තම් ආස්වාස කරනකොට දීර්ඝව ආස්වාස කරනවා කියලා දන්නවා. දීර්ඝව ප්‍රාස්වාස කරනකොට දීර්ඝව ප්‍රාස්වාස කරනවා කියලා දන්නවා. කෙටියෙන් හුස්ම ගන්නකොට නැත්නම් ආස්වාස කරනකොට කෙටියෙන් ආස්වාස කරනවා කියලා දන්නවා. කෙටියෙන් ප්‍රාස්වාස කරනකොට කෙටියෙන් ප්‍රාස්වාස කරනවා කියලා දන්නවා. හොඳට අහගෙන ඉන්න, නැත්නම් ඔක අමතක වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ හුස්ම, හුස්මක් පටන් අරගෙන ඉවර වෙනකම් හොඳට දැනගෙන ඉන්නවා. තව ටිකක් සිහිය එතකොට හොඳට තියෙනවා අපිට. ඊට පස්සේ සම්පූර්ණයෙන් හුස්ම හෙළන එක හොඳට දැනගෙන ඉන්නවා. සම්පූර්ණයෙන් හුස්ම ගන්නවා, ඒක දැනගෙන ඉන්නවා. සම්පූර්ණයෙන් හුස්ම හෙළන එක, ඒකත් දැනගෙන ඉන්නවා. අපි වෙනස් කරන්නේ, අපි දැනගෙන ඉන්න එක හොඳට සියුම් වෙලා. අපි හොඳට දන්නවා දැන් මුල මැද අග තුනම හොඳට තේරෙනවා. යහපත් ලෙස අපි ඉන්නවා. ඒක හොඳට දැනගෙන ඉන්නවා. ප්‍රාශ්වාස කරනකොටත් එහෙමයි, ආශ්වාස කරනකොටත් එහෙමයි. ඊට පස්සේ ආශ්වාස ප්‍රාශ්වාස තමයි කාය සංස්කාර. කය පවතින්නේ හුස්මත් එක්කනේ. හුස්ම ගත්තා නම් මැරෙනවනේ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාසන් අපි වායෝ ධාතුව ගෙන ගන්නකොට කිව්ව ඇඟේ හැමතැනම තියෙන වාතය ඒවා කියලා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳවනවා. හුස්ම ගන්නවා. ඒ කියන්නේ අපි මොකද කරන්නේ? අපි හෙලෙන්නේ නැහැ, මුකුත් කරන්නේ නැහැ. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රාස්වාස සංසිඳෙනවා. එහෙනම් ටික ටික අඩු වෙනවා. දැනෙන්නේ හයියෙන් හුස්ම ගත්ත කෙනා ටිකක් අඩුවෙන්, ඉච්චර මහන්සියක් යොදන්නේ නැහැ. තව ටිකක් කලනකොට ඊටතර අඩු වෙනවා. ඔය වෙලාවෙදි වෙන ප්‍රශ්නේ තමයි හුස්ම අතහැරෙන්න පුළුවන් දැනෙන්නේ නැති වෙන්න. එහෙම වෙන්නේ අපි හරියට අවධානය තියාගත්තේ නැත්නම්. ආස්වාස ප්‍රාස්වාස නැති වෙන්න බෑ. ඒක තියෙන්නම ඕනේ. ඒක අතහැරලා නෙමේ කරන්නේ, ඒක දැනගෙනම ඉන්න ඕනේ. අතහැරුණොත් පොඩ්ඩක් තවත් පොඩ්ඩක් මහන්සි වෙලා ඒ ගැන අවධානය යොමු කරන්න. එතකොට හම්බ වෙයි. يعني මුලින්ම එන්නේ රළු ආස්වාස ප්‍රාස්වාස හොඳට දැනෙනවා. ඒ නිමිත්ත හරියට අරගෙන ඉන්නකොට, ඒක හොඳට අවධානයෙන් ඉන්නකොට ටික ටික සියුම් වෙනවා. ඊට පස්සේ ඒකත් අහු වෙනවා. තවත් සියුම් වෙනවා. තවත් අපේ හිතත් සියුම් වෙලා දැනගන්න ස්වභාවයක්. එතකොට ඒකත් අහු වෙනවා. ඔන්න ඔහොම ආස්වාස ප්‍රාස්වාස කරනවා. කරන ගමන් මුල ඉඳලම මේ ආස්වාස ප්‍රාස පටන් ගත්ත වෙලාවේ ඉඳලම මේ කය ආහාරයෙන් කට ගන්නවා කියලා බලනවා. අර සිහිය තියාගෙනම මේ කය ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා. ආහාරයෙන් කටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා. يعني අනිත්‍යයි, يعني බිඳෙන සුළු කැඩිලා යන දෙයක්, අස්ථීර දෙයක්, හේතු වලින් හටගත්තක් නම් මරණ ධර්මයක්. ඒ වගේම එහෙම දෙයක් අනිත්‍ය දෙයක් දුකක් ගඩක් කුලක් කියලා අපි ඉගෙන ගත්තේ. වැඩන්නේ නැති දුකට හේතු වෙන දෙයක් මේකට කැමතුනොත් දුකටයි කැමති වෙලා තියෙන්නේ කියලා දැකලා එහෙනම් මේක ගන්න දෙයක් නැහැ. ආරයක් නැති වැඩන්නේ නැති දෙයක්. ආස්වාස ප්‍රාස්වාසෙන්ද ඒ කය තියෙන්නේ ආස්වාද ප්‍රාස්වාස කියන්නේ කයක් මතකද දැන්නේ වායු ධාතුව ගන්නකොට අපි කයේ තියෙන කොටස් වලින් වායු ධාතුවේ කොටසක් නේ එහෙනම් මෙතන තියෙන්නේ මේ වායු ධාතුව මං ආයි කියලා දුන්නා වායු ධාතුව විතරක් තියෙන්නේ නැහැ ඒ හතරම හැම වෙලාවෙම එකට තියෙන්නේ ඒකට අපි නිමිත්තක් කියලා ගන්න ඕනේ ඒක කයේ තැනක් නේ නිමිත්ත කියලා ගත්තේ එතකොට ওই ටිකට කියනවා කය කියලා ඒකත් කයම තමයි එහෙනම් මේ කය යෙනක ආස්වාස ප්‍රාස්වාස කය නැත්නම් ඒ ඔක්කොම ටික එකතු කරලා නිමිත්තයි කය ආහාරයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා එතකොට ඔයගොල්ලෝ හුස්මකට සිහිය තියාගෙන ওই විදිහට බලනවා ආහාරයෙන් හට ගන්නවා කියලා බලනවා ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා ආහාරයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා ඊළඟට බාහිර කයත් එහෙමයි බාහිර කයකත් අපි දකිනවා එයා හුස්ම ගන්නවා හුස්ම හෙලනවා අපිට පේනවා දීර්ඝව ගන්නවා කෙටියෙන් ගන්නවා හෙලනවා ඒ කයත් එහෙමමයි කියලා බලනවා එයා ආහාරයෙන් හටගන්නේ කියලා බලනවා ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා ආහාරයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා එයාට තමන්සා බාහිර කියන හැම කයකම ආස්වාද ප්‍රාස්වාස අනුව බලනවා අපි ඒක සම්පූර්ණයෙන් කෙටියෙන් සංසිඳිලා කියලා අපි දකිනවා එහෙනම් මේ හැම කයක්ම ආහාරයෙන් හටගන්නවා කියලා බලනවා ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා ආහාරයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා බලනවා ඒ හරියේදී අර මං කිව්ව හුස්ම හිතලා ගන්නවා වගේ දැනෙනවා නම් ඒව ගැන කලබල වෙන්න එපා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ හැබැයි එහෙම හිතලා ගත්තයි කියලා වෙන ලොකු වැරද්දක් නැහැ ඉතින් දැනට පුරුදු වෙනකන් එහෙම වෙයි ඕව ප්‍රශ්න කරගන්න එපා ඒවෙන් සැක හදාගෙන ගැටලු හදාගෙන තියෙන භාවනාවක් නැති කරගන්නවා අපි අපිට ඕනේ 100%ක් සම්පූර්ණව පටන් ගන්න. එහෙම බෑ. අපි ඉගෙනගෙන පුරුදු වෙලා ඒක කර හැකියි. අපි ඇවිද්දේ කොහොමද හැරෙන්නවත් බෑ ඉපදුනාම. ඊට පස්සේ හැරෙන්න ඉගෙන ගත්තා. ඊට පස්සේ බඩ ගෑවා. ඊට පස්සේ දණ ගෑවා. යන්තම් අල්ලගෙන නැගිට්ටා. බකල ගග ඇවිද්දා. ටිකක් ඇවිද්දා දිව්වා. දැන් අපිට ඒක පුළුවන්. ඒ වගේ හුස්ම දිහා බලාගෙන ඉන්නවා. සිහියෙන් අපි හුස්ම ගන්නවා හෙලනවා හිතලා ගන්න ගතියක් තියෙනවා නම් ඒක ඔහෙ තීච්ඡාවි අපිට මොකෝ අපි ඒකට බොහොම පීඩාවටපත් වෙන්නේ නැහැ හැබැයි අපි බලාගෙන ඉන්නවා ටික 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 ඒවා වෙනස් වෙලා යයි අපි නැත්තම් කලබල වුණොත් තවත් ඒක වැඩි වෙනවා දැන් මෙන්න ඒකයි අපි හුස්ම ගන්නකොට ඔන්න කලබල වෙනකෝ අයියෝ කොච්චර කරත් හිතලානේ ගන්න කියලා අපි ඒකට කලබල වෙනවා එතකොට තවත් හිතියට පණිනවා තවත් හිතලා ගන්නවා තවත් කලබලයි ඉතින් අන්තිමට නීවරණ නැති කරලා නිවන් දකින්නයි භාවනාව තියෙන්නේ භාවනාවම නීවරණයක් වෙලා නිවනට බාධාවක් වෙලා එයි අපේ තියෙන කලබලකාරීත්වයෙන් හින්දා හිත නොසන්සුන් වෙලා හිත සන්සුන් කරන්න තියෙන භාවනාව නොසන්සුන් බව ඇති කරන්න හේතු වෙලා
මෙම ධර්මදේශනාවල වීඩියෝ පාඩ සඳහා අපගේ මජ්ක්‍ධිම පාටිපදා YouTube නාලිකාවිත හෝ www.majjhimapatipada.org වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.